සභාව කල් තැබීම කරු ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා.
කරු සභාපතිතුමනි, මෙම සභාව 2026 ජූනි මාසයේ 11 වෙනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 9:30 දක්වා කල් තැබිය යුතුය මා යෝජනා කරනවා.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අමිල ප්‍රසාද් මහතා.
බොහොම ස්තුතියි සභාපතිතුමනි.
ඔබතුමාගේ කාලේ විනාඩි 8යි ගරු මන්ත්‍රීතුමනි.
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව යනු රටේ ජනතාව භුක්ති විඳින වරප්‍රසාදයක් මෙන්ම අත්‍යවශ්‍ය සේවාවකි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තරයේ පවා එගීමකට ලක්ව තිබූ පසුබිමක වර්තමානයේ වන විට නිදහස් සෞඛ්‍ය සේවාව පිළිබඳව උද්ගතව ඇත්තේ සතුටු විය නොහැකි තත්ත්වයකි. එවැනි පසුබිමක සෞඛ්‍ය ශේත්‍රයේ මුණ දී ඇති පහත කරුණු පිළිබඳව මේ ගරු සභාවේ අවධානය යොමු කිරීමට අපේක්ෂා කරමි. රෝහල් පද්ධති තුල පවතින වෛද්‍යවරුන්ගේ හා හෙදහෙදියන්ගේ හිගය සෞඛ්‍ය ශේත්‍රයේ කාර්යක්ෂමව හා සුමටව පවත්වාගෙන යාමට බාධාවක් වී ඇති බැවින් දැනට විවිධ හේතු මත රටහැර ගොස් සිටින හා සේවයේ නිවත් වූ වෛද්‍යවරුන් යලිත් සේවයට එක් කර ගැනීම දෙවැනි යෝජනාව රෝහල්වල පවතින සෞඛ්‍ය ඖෂධ හිගයට සාර්ථක විසඳුමක් ලබා දීම තුන්වැනි යෝජනාව ඔසුසල් ආශිතව ප්‍රමාණවත් සුදුසුකම් ලත් ඖෂධවේදීන් ප්‍රමාණවත් තරම් නොමැති වීම මත එම ව්‍යාපාරයේ පවත්වාගෙන යාම සඳහා විධිමත් ක්‍රියාමාර්ගයක් සැකසීම වත්මන් මාලිමා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ප්‍රාථමික වෛද්‍ය මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල අපේක්ෂිත ප්‍රතිඵල අත්කරන ගැනීමට හේතු විමසා බැලීම රෝහල්වල සේවක පුරප්පාඩු පිරවීමේදී තෝරාගත් පිරිසකට පමණක් අවස්ථාව ලබා දීම වෙනුවට සියලුම අයදුම් කරුවන්ට ඒ සඳහා වෙනසකින් තොරව සුසුකම් මත අවස්ථාව සලසා දීම එබැවින් සෞඛ්‍ය ශේත්‍රයේ කාර්යක්ෂමව හා උපරිම සේවාවක් ලෙස පවත්වාගෙන යාම සඳහා උක්ත කරුණු පිළිබඳව මේ සභාවේ අවධානය යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. බොහොම ස්තුතියි. එතන මේ පිළිබඳව විශේෂයෙන්ම මම අදහස් දක්වන්න හිතුවේම ලංකාවේ විවිධ ප්‍රදේශවලට අපි යන විට ඒ ප්‍රදේශවල රෝහල් ආශ්‍රිතව මේ සේවක පුරප්පාඩු හිගය බරපතල ලෙස තියෙනවා. උදාහරණයක් ඇරට ගත්තොත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය හිගයක් තියෙනවා 37 දෙනෙකුගේ. ඒ වගේම අනුරාධපුර කොට්ටාෂයේ පමණක් කියන්නේ දිස්ත්‍රික්කයේ රෝහල් 9ක වෛද්‍ය හිගයක් පවතිනවා. මගේ මූලික අවධානය යොමු කළ යුතුව පවතින්නේ ආණ්ඩුවේ මේ වෛද්‍ය හිගයට හේතු. දැන් අපි සොයා බැලීමේදී දැනගන්න ලැබුණා රෝහල් පද්ධතිවල වාට්ටු සංකීර්ණ අලුතින් ඉදි වෙනකොට අලුත් යුනිට්ස් ඒකක එනකොට ඒ රෝහලේ ඉන්න වෛද්‍යවරුන්ම ඒවට යොමු කරන විට පෙර රාජකාරී කරපු අය ඒ තැන්වලින් ඉවත් කරපුවාම ඒ ස්ථානවල පුරප්පාඩු වෙනවා. මගේ මූලික ප්‍රශ්නය තමයි මේ යොමු කළ යුතු අවධානය යොමු කළ යුතු තැන මේ රටේ රෝහල් පද්ධතියේ සම්පූර්ණ වෛද්‍යවරු සහ හෙදෙහෙදියන් සිටිය යුතු ප්‍රමාණය එමත් නැත්නම් දැනට ඉන්න ප්‍රමාණය පිළිබඳව යාවත් කාලීන සමීක්ෂණයක් මේ ආණ්ඩුව යටතේ ගෙවුණු වසර දෙකක කාල සීමාව තුළ සිද්ධ වුණාද කියන ප්‍රශ්නය. ඊළඟ එක තමයි වෛද්‍යවරුන්ගේ පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතු කොටගෙන තමයි බොහෝ විට රටහැර යන්නේ. හෙදෙහෙදියනුත් එහෙම තමයි. දැන් උදාහරණයකට ගත්තොත් කාලෙක ඉඳලා වෛද්‍යවරුන්ට ලබා දෙනවා වාහන පර්මිට් එකක්. දැන් ඒක නවත්තලා තියෙනවා. ඒක රජයේ තීරණයක්. ඒක අපි එකඟයි. රජයේ තීරණයේ එකඟ වන අතරතුර දැන් මේ ප්‍රවාහන ප්‍රශ්නෙට ඉන්ධන දීමනාවක් ලබා දීම හෝ ප්‍රවාහන දීමනාවක් ලබා දීම වගේ ප්‍රායෝගික වැඩපිළිවෙලකට තවම අවධානය යොමු කරලා නැහැ. මූල්‍ය ප්‍රශ්නයක් නොමැති ආණ්ඩුවකට. ඒක තමයි වැදගත්ම දේ. මූල්‍ය ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක බැරි වෙන්න පුළුවන්. ඒතර එහෙම වුණාම විදේශගතව ඉන්න මේ ශේෂ්ත්‍රයේ අය යලි මේ රටට එන්නේ නැහැ. විශාල මුදලක් වියදම් කරලා මේ වෛද්‍යවරු එදෙහෙදියා නිර්මාණය කරන්නේ ඒ අය අපේ රට ඇතුලේ සේවය සඳහා පුරප්පාඩු පවතින විට වෙනත් රටවල්වල සේවය කරන නිසා ඒ අයව ගෙන්වා ගැනීම සඳහා විශේෂයෙන්ම අමාත්‍යාංශයේ නිලධාරී මට්ටමින් ඒක සුමටව සිද්ධ වෙන්නේ නැහැ කියන චෝදනාවක් මගේ පැත්තෙන් රාජ්‍යයට ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ රාජ්‍ය සේවකයන්ට අමාත්‍යාංශ නිලධාරීන්ට. ඊළඟ එක තමයි අවුරුදු ගානක ඉඳලා මේ ප්‍රශ්නය නිසා රෝහල් පද්ධතියේ පැවති පුරප්පාඩු මේ ආණ්ඩුව යටතේ තාම සම්පූර්ණ නොවීම කියන එක කියනවනේ. මේක මේ ආණ්ඩුවට පෙර ආණ්ඩුවල ඉඳන්ම අර ක්‍රයිසිස් එකේ ඉඳන්ම තිබිච්ච තත්ත්වයක්. ඊළඟ එක තමයි මේ වෛද්‍යවරු ප්‍රමාණවත් නැත්නම් ළඟ උසස් පෙළ එනවා ඒ උසස් පෙළ විභාගයෙන් පසුව වෛද්‍ය පීඨ වෙත බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කරන්න. හෙද හෙදියන් බඳවා ගන්න ප්‍රමාණය ඉහළ නම් වන්න ආණ්ඩුව පැත්තෙන් අවධානය යොමු කරලා නැහැ මම දන්න තරමින් මේ වෙනකන්. ඒ නිසා ආණ්ඩුවේ වගකීම තමයි වෛද්‍ය පීඨ වැඩි කිරීම, වෛද්‍ය පීඨවල ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීම, ඒවට අවශ්‍ය පහසුකම් සැලසීම, මේ කරුණු පිළිබඳව රජයේ අවධානය යොමු කිරීමත් මේ අද දවසේ මේ යෝජනාවේ එක අරමුණක් වෙනවා. ඒ වගේම තමයි මේ පහුගිය දවස්වල ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ඒ ඔපරේෂන් එකකට අවශ්‍ය කරන උපාංග පිටතින් ගත්තා කියලා ප්‍රශ්නයකට මූණ දුන්නා. මොකද ඒකේ වර්තමාන තත්වය මේ වෙනකොට මොකද ඒ වෙනුවෙන් ආණ්ඩුව අරගෙන තියෙන ක්‍රියාමාර්ගය. මම ඒ මහාන හේතුව තමයි බොහෝ විට මේ විශේෂ ඔපරේෂන් වලට ඕන කරන වෛද්‍ය උපාංගවල හිගයක් තියෙන බව රෝහල් වලින් දැනගන්න ලැබෙනවා. හැබැයි මේ ගරු කටයුතු ආයතනයේ ඇතුළේ මන්ත්‍රීවරයෙක් අද දවසේ කියනවා මේ ආණ්ඩුව යටතේ එහෙම ප්‍රශ්නයක් නැහැ, හිගයක් නැහැ බෙහෙත් සහ උපාංගවල. එහෙම නැති අපිට කියන්න තියෙන දේ තමයි මේ තමයි ආණ්ඩුවට දෙන්න පුළුවන් ප්‍රමාණය. ආණ්ඩුව කියනවනම් හිගයක් නැහැ කියලා රටේ ජනතාවට අපිට කියන්න තියෙන දේ තමයි මේ තමයි ආණ්ඩුවට දෙන්න පුළුවන් ප්‍රමාණය. ඔය ටික තමයි ඉස්පිරිතාලවල තියෙන්නේ. ඔයිට වඩා දෙයක් ආණ්ඩුවට දෙන්න බෑ. පුළුවන් ටික ඔය දීලා තියෙනවා, ඔයිට අමතර ටික පෞද්ගලිකව අරගන්න. ඕක කෙලින්ම කිව්වොත් ඒ අය ඒකට ලෑස්ති වෙනවා. හැබැයි එතන ඊළඟ එන ප්‍රශ්නේ තමයි පෞද්ගලික ආයතන, එමත් නැත්නම් මේ රෝහල් උපාංග, එමත් නැත්නම් බෙහෙත් අලවි කරන තැන්වල අපි කියන්නේ පාමසි ශේෂ්ත්‍රයේ බරපතල අර්බුද රාශියක් තියෙනවා. ඒ තමයි මේ වෙනකොට ඩොලරයේ මිල ඉහළ යාමත් සමග සමහර සමාගම් ලංකාවට බෙහෙත් එවන්නේ නැහැ. ඒගොල්ලන්ට පාඩු නිසා. හැබැයි ඒකට අවශ්‍ය කරන මිල වැඩිවීම ඉල්ලලා තියෙනවා. ආණ්ඩුව පැත්තෙන් ඒකට අවශ්‍ය අවසරය ලබා දීලා නැහැ. ඒකත් සාධාරණ ඉල්ලීමක්.
ඔබතුමායි කාලය තව විනාඩි 2යි ගරු මන්ත්‍රීතුමනි.
එවිට ඊට අමතර වෙන ප්‍රශ්නේ තමයි සමහර පාමසි වල දැන් මම දෙක ඇමතිවරයාම කියනවා 4800ක් ලංකාවේ පාමසි තියෙනවා. හැබැයි 2700 ගානකට පමණයි අවසර දීලා තියෙන්නේ. තව 2000කට ආසන්න ප්‍රමාණයක් අවසර ගන්න අපේක්ෂාවෙන් ඉන්නවා. ප්‍රමාණවත් ඖෂධ වේදීන් නැහැ. එවනම් ඖෂධ වේදීන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් ගොඩනගා ගන්නා තුරු මේ පාමසි පද්ධතිය සාර්ථකව පවත්වාගෙන යන්න කුමක්ද මේ ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය කියලා අපි මේ සභාව ඇතුලේ ප්‍රශ්න කරන්න කැමතියි සහ අදහසක් දැනගන්න කැමතියි. ඊළඟ එක තමයි පෞගේ දවස්වල රෝහල් පද්ධතියේ සුළු සේවකයන් බදවා ගැනීම සඳහා පුවත්පත් දැන්වීම පළ කරලා තිබුණා. ඒකේ ලකුණු ලබා දීමේ පටිපාටියක් තිබුණා. මට දැනගන්න ලැබුණා තොරතුරු සමහර අය, කියන්නේ ඉන්ටර්විව් එකට ආවොත් ලකුණු පහක් දෙනවා. ඒ ලකුණු පහත් එකතු වෙලා තමයි තෝරගන්න ප්‍රමාණය තීරණය වෙන්නේ. හැබැයි සියලු දෙනාට ඉන්ටර්විව් වලට කැඳවලා නැහැ. එහෙම වුණාම අයදුම් කරුවන්ගේ බහුතරයකට ඒ අවස්ථාව හිමි වෙනවා. තෝරාගත්ත පිරිසක් පමණක් මේකට පැමිණීම හරහා තව පිරිසකගේ අයිතිවාසිකම් කඩ වෙනවා. ඒ නිසා ආණ්ඩුවේ ඒ පිළිබඳ ඔබේ අදහස, ඒක හිතාමතා සිද්ධ වෙන දෙයක්ද, එහෙම නැත්නම් අමාත්‍යවරයා හෝ අමාත්‍යංශය නොදැන නිලධාරි මට්ටමේ සිද්ධ වෙන දෙයක්ද, එහෙමත් නැත්නම් අමාත්‍යංශයවත් ඇමතිවරයාටත් අමතරව පිටස්තර පාර්ශවයක් විසින් රාජ්‍ය ඇතුලේ මේ වගේ දේවල් කරනවාද, ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කැමති. ඒ වගේම අවසාන වශයෙන් දැන් වසර 10කට කිට්ටු කාල සීමාවක් පුරාවට සාර්ථකව අපේ හර්ෂිල්ලා ඉතපු එමෙතුමා විසින් නිර්මාණය කරපු ඒ සුවසරිය සේවාව අවුරුදු 10ක් සම්පූර්ණ වෙනවා ලබන මාසෙට. මම දැනුත් ඒ පිළිබඳව කතා කරමින් හිටියේ. හැබැයි පළවෙනි වතාවට මේ සුවසරියේ සේවය කරන අය තමන්ගේ පහසුකම් එහෙම නැත්නම් මේ රාජකාරිය හරියට කරගෙන යන්න බෑ කියන එක මත පාරට ඇවිල්ලා උද්ඝෝෂණය කරනවා මම දැක්ක. ඒ නිසා ඒ අයගේ යම් ඉල්ලීම් ප්‍රමාණයක් තියෙන ඒ පිළිබඳවත් ආණ්ඩුවේ අවධානය යොමු කරන්න කැමති. අවසාන වශයෙන් 2026 වසරේ වැටුප් වැඩිවීම මේ වනතුරු ලබා නොදීම, ඊට අමතරව අග්‍රහාර වැනි රක්ෂණ ක්‍රමයක් කරහා මේ වසරකට සරිලන
කාලය අවසానයි ගරු මන්ත්‍රීතුමනි,
සුළු මොහොතක ඉවර කරනවා. නිසි නිල ඇඳුම් සහ හැඳුනුම්පත් ලබා නොදීම, පරිගැණීම් නැවැත්වීම, සිවිල් පරිපාලනයක් ස්ථාපිත කිරීම, විධිමත් මාරුවීම් ක්‍රමවේදයක් සැකසීම, පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම, කල් ඉක්ුත් නොවන වෛද්‍ය උපකරණ නිසි පරිදි සැපයීම, වාහන නැවැත්වීම හා සේවකයන්ට සනීපාරක්ෂක අවස්ථා ලබා දීම කියන කරුණු පිළිබඳව සුවසැරිය සේවක එකමුතුව විසින් රජයේ අවධානය යොමු කරන්න කියලා තියෙනවා. අවසාන වශයෙන් ඉල්ලන්න තියෙන දේ තමයි මේ නිදහස් සෞඛ්‍ය සේවය සාර්ථකව පවත්වාගෙන යන්න ගෙවුණු අවුරුදු 76 ඇතුලේ විශාල කාර්යභාරයක් රජයන් විසින් මිනිසුන්ගේ බදුමුදල් වලින් කරලා තියෙනවා. මේ ආණ්ඩුවටත් ඒක කාර්යක්ෂමව කරගෙන යාමේ වගකීම පැවරෙනවා. ඒ වගකීම වඩා හොඳින් ඉෂ්ට කරන්නට ආණ්ඩුවට යෝජනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොම ස්තුතියි.